Adapre, l'ekolos venida loka Parkinson's roge pilibandava danuwat kirime deni lesitanam kala thibena. Ithin eni samada wadasatahanin api kalpana kala me Parkinson's kiyana roge pilibandava obo danuwat karannata. E sandaha api samaga dan sambandha wanne Melbourne nurin vaidya kasun vithanage. Vaidya kasun api obo aibon kiyala piliganna space singhala wadasatahanata.
Aibon charita.
අපි අද පාකින්සන්ස් රෝගය පිළිබඳව කතා කරන දිනේදී අපි මුලින්ම කතා බහ කරමු මේ පාකින්සන්ස් රෝගය කියන රෝගය පිළිබඳව කතා බහ කිරීමට ඇත්තටම අපිට වැදගත් වන්නේ ඇයි කියන කාරණේ ගැන.
ඔව් චරිත, අපි මේ පාකින්සන්ස් රෝගය ගැන කතා කිරීම වැදගත් වන්නේ කුමන කාරණ නිසාද කියලා හිතනකොට මේකේ පළවෙනිම දේ තමයි චරිත අපේ සමාජයේ පාකින්සන්ස් රෝගය ගැන තියෙන අවදිමත් බව, එහෙමත් නැත්නම් දැනුවත් වීම හරිම අඩුයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් මිත්‍යා මත ගොඩාක් තියෙනවා. උදාහරණයක් විදිහට මට මගේ පුද්ගලික අත්දැකීමක් කියන මට සමහරලාට කෙනෙක් හම්බෙලා තියෙනවා. මේ අය හිතනවා පාකින්සන්ස් රෝගය කියන්නේ මේ බොක්සින් ක්‍රීඩා කරන කෙනෙකුට ඇති වෙන දෙයක් කියලා. බොක්සින් ක්‍රීඩකයෙකුට ඇති වෙන දෙයක් කියලා. මොකද ප්‍රසිද්ධ බොක්සින් ක්‍රීඩකයෙක් ඉන්නවා පාකින්සන්ස් රෝගයෙන් පෙළෙන. ඉතින් ගොඩක් අය හිතනවා මේක තමයි මේ රෝගේ හේතුව කියලා. ඉතින් මේක සම්පූර්ණ මිත්‍යා මතයක්. අන්න ඒ වගේ මිත්‍යා මත ගොඩාක් තියෙනවා මේ සමාජයේ පාකිස්තාන් රෝගය ගැන. ඉතින් ඒක ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක වැදගත්. ඊට අමතර මේ පාකිස්තාන් රෝගය හඳුනා ගැනීමෙන් පස්සේ මේ රෝගයට ප්‍රතිකාර කරන අවස්ථාවේදී රෝගියා සහ ඔහුගේ පවුලේ උදවියගේ දායකත්වය ගොඩාක් වැදගත් වෙනවා. මෙන්න මේ නිසා අපි මේ රෝගය ගැන දැනුවත් වෙලා ඉන්න එක වැදගත් වෙනවා.
ඔව්, එතකොට අපිට හඳුනා දෙන්න පුළුවන් ද මේ පාකිස්තාන් රෝගය කියන්නේ කොහොමද කියලා?
අපි මේක හඳුනනවා ප්‍රෝග්‍රෙසිව් ඩිසීස් ඔෆ් ది న్యూరాన్ సిస్టమ్ ఆఫ్ ఎ న్యూరాన్ సిస్టమ్ කියලා. ඒ කියන්නේ අපේ ඇඟේ ස්නායු පද්ධතිය සිදුවනා වූ ගැටලුවක් මේක කාලයත් සමග එන්නේ වැඩි වීගෙන යනවා. මම මේක උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්න. අපි ආයතනයක් ගත්තොත් මේ ආයතනය තුල එක එක පුද්ගලයා අතර sannivedane හරියාකාරයෙන් සිද්ධ වෙන්නේ නැත්නම් මේක මේ ආයතනයේ අවුට්පුට් එකට, ඒ කියන්නේ කාර්යක්ෂමතාවයට බලපානවා. එතකොට ඒගොල්ලන්ගේ අවසාන ප්‍රතිඵලය සාර්ථක වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ තමයි අපේ මොලේ ගත්තාම මොලේ සැදිලා තියෙන නියුරෝන් සෛල විශාල සංඛ්‍යාවක් එකතු වෙලා, ඉතින් මේ ස්නායු සෛල එකිනෙක අතර sannivedanaya ඉතාම වැදගත්. මේ sannivedana සිදුවෙන්නේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් කියලා තියෙන රසායනික ද්‍රව්‍යයන් වගේ. මේ එක රසායනික ද්‍රව්‍යයක් තියෙනවා, අපි ඒක කියනවා ඩොපමින් කියලා. මේ වගේ රසායනික වර්ග ද්‍රව්‍ය වර්ග කීපයක් තියෙනවා, නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් කීපයක් තියෙනවා. ඉතින් මේ පාකින්සන්ස් රෝගයේදී වැදගත් වෙන්නේ අපිට ඩොපමින් කියන දේ. මේ ඩොපමින් කියන එක හැදෙන එක නතර වෙනවා, එහෙම නැත්නම් හැදෙන එක තවදුරටත් නිපදවන්න බැරි තත්ත්වයකට පත් වෙනවා පාකින්සන්ස් රෝගියෙකුට. ඉතින් මෙන්න මේක මූලික වශයෙන් වැදගත් වෙන්නේ අපේ ඇඟේ චලනයන් හරියාකාරව ක්‍රියාත්මක කරන. එතකොට අපේ චලනයන් වල අපි දකින අවුට්පුට් එකේ වෙනසක් තියෙන්න පුළුවන්. අර මම මුලින් කතා කරපු ආයතනයේ ප්‍රතිඵලය, එහෙම නැත්නම් සමස්ත ප්‍රතිඵලය අඩු වෙනවා වගේ මේ චලනයන්ගේ ගැටලු පණනගින්න පුළුවන්. ඉතින් මේකෙදි අපිට මූලික වශයෙන් පේන ලක්ෂණ, රෝග ලක්ෂණ කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට පළවෙනිටම කෙනෙක්ගේ පටන් ගැනීම, එහෙම නැත්නම් ඇරඹුම වෙන්න පුළුවන් අපේ ඇඟේ ඇති වෙන, එහෙම නැත්නම් අත්වල ඇති වෙන වේවුලුම් ස්වභාවයක්, එහෙම නැත්නම් ට්‍රෙමර් එකක්. මේක මතක තියාගන්න ඕන, රෙස්ට්‍රින් ට්‍රෙම එකක් තියෙන ඔක්කොටම මේ පාකින්සන්ස් රෝගය ඇති වෙන්න තියෙන රිස්ක් එකක් නෙවෙයි. ඒක ගැන බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක වෙන රෝගී ලක්ෂණ, රෝග කීපයක, එහෙම නැත්නම් සමහර විට රෝගයක් නොවන කෙනෙක්, රෝගියෙක් නොවන කෙනෙක්ගේ වුණත් තියෙන පුළුවන් දෙයක්. මේ රෙස්ට්‍රින් ට්‍රෙම කියන එක සමහර වෙලාවට මේ පාකින්සන්ස් රෝගයේ මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊට අමතරව මසල්ස් වල සිදුවනා වූ, එහෙම නැත්නම් මාංශපේශිස් වල සිදුවනා වූ දෘඩභාවයේ ස්ටිෆ්නස් එක, මේක තව රෝග ලක්ෂණයක්. එතනින් එහාට ගියපුවම පාකින්සන්ස් රෝගියෙක්ගේ මූවමන්ට්ස්, එහෙම නැත්නම් චලනයන් සාමාන්‍ය කෙනෙකුට වඩා සෙමින්, එහෙම නැත්නම් ස්ලෝ බවක් තියෙන්න පුළුවන්. මං මිසල කිව්වා වගේ මේක මසල්ස් වල, එහෙම නැත්නම් අපේ මූවමන්ට්ස් වල සිදුවන ප්‍රශ්න නිසා මේ මාංශපේශීන් වල මූවමන්ට්ස් ගොඩක් වැදගත් වෙනවා අපේ ඇඟේ බැලන්ස් එක, එහෙම නැත්නම් ස්ථාවර භාවය තියාගන්න. අපි නොසිතා කරන මූවමන්ට්ස්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් ඇසිපියේ ගසන එකක් වෙන්න පුළුවන්, සමායයට හිනා වෙන දෙයක් වෙන්න පුළුවන්. මන්නේ මේ වගේ මූවමන්ට්ස් වල අඩු බවක් තියෙන්න පුළුවන් පාකින්සන්ස් රෝගියෙක්ගේ සාමාන්‍ය කෙනෙකුට වඩා. සමහර වෙලාවට මේගොල්ලන්ට වචන හැසිරවීමේ අපහසුතාවයන් තියෙන්න පුළුවන්, කතා කිරීමේ අපහසුතාවයන් තියෙන්න පුළුවන්. සහ තව එක රෝගී ලක්ෂණයක් තමයි ගොඩක් වෙලාවට මේගොල්ලෝ අකුරු ලියනකොට, එහෙම නැත්නම් මේගොල්ලන්ගේ හෑන්ඩ් රයිටින් අපි කියනවා ඒ අකුරු ප්‍රමාණය ඒගොල්ලෝ ඉස්සර ලිව්වට වඩා පොඩ අඩු වීගෙන පොඩි වීගෙන යන්න පුළුවන්. සහ එක අවස්ථාවකදී මේක ලියන එක සම්පූර්ණයෙන්ම අපහසුතාවයකට එහෙම නැත්නම් පත් වෙන්න පුළුවන්.
එතකොට මේ රෝගයේ වැළඳෙන්නට යම්කිසි අවදානම් සාධක තිබෙනවද?
ඔව් චරිත, මේක සාමාන්‍යයෙන් වයස අවුරුදු 60ට 65ට වැඩි කෙනෙකුට තමයි වැළඳෙන්නේ. ඊට අමතරව පිරිමි පුද්ගලයන්, ඒක පිරිමි පාර්ශ්වයේ මේ රෝගයේ බහුල වශයෙන් දක්නට ලැබෙනවා කාන්තාවන්ට වඩා. මෙන්න මේ කියන කාරණා දෙකට අමතරව චරිත කිසියම් හේතුවක් අපිට ස්ථීර වශයෙන් කියන්න බෑ මෙන්න මේ නිසා පාකින්සන්ස් රෝගය හැදෙනවාය කියලා. දැන් ඒ නමුත් ගොඩක් අය විශ්වාස කරන විදිහට මේක කාරණා කීපයක එකතුවක් වෙන්න පුළුවන්. එතකොට මේකට විශ්වාස කරන සමහර වෙලාවට මොළයට සිදුවන්නා වූ අනතුරු නිසා මේකේ පසු කාලීන මේකේ බලපෑමක් තියෙනවා කියලා. නමුත් මේක හැම මොහොතෙම සිදුවෙන දෙයක් නෙමෙයි. ඒ වගේම ඇතැම් රසායනික ද්‍රව්‍යයන් වලට විෂ වර්ග වලට නිතර නිතර අනාවරණය වීම නිසා මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා විශ්වාස කරන උදාහරණයක් විදිහට අපි කෘෂි රසායනික ද්‍රව්‍ය වගේ දේවල් හිතන්න පුළුවන්. ඒ වගේම කලාතුරකින් ජානමය වශයෙන්ුත් මේ රෝගය උරුම වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. මම ඉස්සෙල්ලා කියන වගේ ඔබගේ පවුලේ කෙනෙකුට පාකින්සන්ස් රෝගය තිබුණා කියලා ඔබට ඒක වැළඳෙනවා කියලා අනිවාර්ය ප්‍රතිශතයක් නෑ. ඒක 5%ක් 10%ක් වගේ තියෙන අවම ප්‍රතිශතයක තමයි තියෙන්නේ.
එතකොට මේ රෝගය වැළඳුණා කියලා කොහොමද අපි හඳුනාගන්නේ?
මෙතෙන්දිත් හරි වැදගත් දෙයක් තියෙනවා චරිත. දැන් සාමාන්‍යයෙන් වෙන රෝගයකදී අපි කරන බ්ලඩ් ටෙස්ට් එකක් එහෙම නැත්නම් සීටී එකක් අල්ට්‍රාසවුන්ඩ් එකක් වගේ පරීක්ෂණයකින් රෝගය හඳුනා ගන්න ලබන්න පුළුවන්. හැබැයි පාකින්සන්ස් රෝගයේදී අපිට එහෙම කිසිම පරීක්ෂණයක් නැහැ. මේ පරීක්ෂණය කළා පාකින්සන්ස් රෝගය හඳුනා ගන්න පුළුවන් කියලා. එතකොට ගොඩාක් වෙලාවට වෛද්‍යවරයා ඔබගේ මේ රෝග නිගමනයට එන්නේ ඔබගේ ඔබ සමග රෝග ඉතිහාසය කතා කරලා ඒ වගේම ඔහු පරීක්ෂණයක් සිදු කරලා සමහර විට මේ ගොඩක් වෙලාවට මේක විශේෂඥ වෛද්‍යවරයෙක් ස්නායු සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයෙක් තමයි අවසාන නිගමනයකට එන්නේ කෙනෙකුට පාකින්සන්ස් රෝගය තියෙනවා කියලා.
එතකොට අපි අවසාන වශයෙන් කතා කරමු දැන් මේ පාකින්සන්ස් රෝගය වැළඳී ඇති බවට හඳුනා ගැනීමෙන් පසුව කොහොමද ජීවිතය ගෙනියන්නේ ඒ වගේ රෝගියෙක් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව තුළ?
ඔව් චරිත, මෙතෙන්දිත් මම මුලින්ම සඳහන් කරා වගේ ගොඩාක් වැඩි වගකීමක් පැවරෙනවා රෝගියාට සහ රෝගියාගේ පවුලේ උදවියට. දැනට අපි හඳුනාගෙන තියෙන ප්‍රතිකාර ක්‍රම මගින් මේ රෝගය සුව කළ හැකි රෝගයක් විදිහට අපි සලකන්නේ නැහැ. මොකද මේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රෝගය කාලයත් සමග එන්න එන්න වර්ධනය වෙනවා. වර්ධනය වෙලා එක අවස්ථාවකදී අර මුලින් පොඩි ක්‍රමයකින් පටන්ගත් රෝගී තත්ත්වය මේ පුද්ගලයා සම්පූර්ණයෙන්ම ඩිසේබල් පර්සන් කෙනෙක් එදිනෙදා වැඩ කටයුතු කරගැනීමට නොහැකි වෙන තත්ත්වයට මේ රෝගය වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මේ කාලය පුළුවන් තාක්කල් දීර්ඝ කිරීම තමයි අපේ ප්‍රතිකාර ක්‍රම තුල අරමුණ වන්නේ. මෙතෙන්දී ඇතම් ඖෂධ වර්ග තියෙනවා. මේ ඖෂධ වර්ග තුලින් ඔබට මේ රෝගීෙකුට පුළුවන් වෙනවා ගොඩාක් දුරට එයාගේ ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් දෛනික ක්‍රියාවන් යම් කිසි මට්ටමකට අපි කියන්නේ සැලකිය යුතු මට්ටමකට පවත්වා ගන්න යන්න. ඊට අමතරව සමහර වෙලාවට කලාතුරකින් කෙනෙකුට ශල්‍ය කර්මයක් සිදු කරන්න ඉඩ තියෙනවා. ඒක සිදු කරලා යම් කිසි පාලනයක් ඇති කර ගන්න පුළුවන්. හැබැයි මේ ඕනම දෙයක් අසනීප තත්ත්වයේ එන්නේ වර්ධනයක් සිදු වෙන්න පුළුවන්. එතකොට මේ වර්ධනය අඩු කර ගැනීමට එහෙම නැත්නම් මේ සමග ජීවත් වෙන්නට මේ පාකින්සන්ස් රෝගියා එහෙම නැත්නම් ඔහුගේ පවුලේ උදවිය සූදානම් විය යුතුයි. සහ ඒකට ඒගොල්ලෝ එකඟ වෙන්න ඕන, ලෑස්ති වෙන්න ඕන. මෙතෙන්දී ශාරීරික ව්‍යායාම පවත්වාගෙන යාම ඉතාම වැදගත් වෙනවා. ශාරීරික ව්‍යායාම පවත්වාගෙන යනකොට මේ පුද්ගලයා ගොඩක් වෙලාවට නිතරම ඒ කියන්නේ ඇඟේ හැම ජොයින්ට් එකක්ම හැම මසල් එකක්ම මාංශ පේශියක්ම ක්‍රියාත්මක වෙන ආකාරයට මේ ව්‍යායාම ක්‍රම පවත්වාගෙන යන එක ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට ඔබගේ වෛද්‍යවරයා එක්සර්සයිස් ෆිසියොලොජිස්ට් කෙනෙකුට එහෙම නැත්නම් ෆිසියෝതെරපිස්ට් කෙනෙකුට මේ පුද්ගලයා යොමු කරන්න පුළුවන් පාකින්සන්ස් රෝගය හඳුනා ගැනීමෙන් පසුව. ඊට අමතරව ඔහුට කතා කිරීමේ අපහසුතා ඇති වෙනවා නම් අපි කියන ස්පීච් තෙරපිස්ට් කෙනෙකුට කතන පහසුව ලබා ගැනීම සඳහා මේ පුද්ගලයා යොමු කරන්න පුළුවන්. මේ වගේ ගොඩාක් කණ්ඩායමක් එකතු වෙලා කරන දෙයක් තමයි මේ පාකින්සන්ස් රෝගයේ ප්‍රතිකාර ක්‍රමය. ඊට අමතරව ඔබගේ පවුල තුළ මේ සම්බන්ධව මේක හඳුනා ගැනීමෙන් පසුව මුලින්ම ඔබගේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව එහෙම නැත්නම් ඔබගේ දරුවන් දැනුවත් කිරීම වැදගත් වෙනවා. මොකද එතකොට මේ හැමදෙනාම සූදානම් වෙනවා මේ ඉදිරි දෙයට ලෑස්ති වෙන්න. පවුල සහ ගෙදර පරිසරය ඒ විදියට සකසා ගන්න එක. එතකොට ඔබගේ රැකියා ස්ථානය දැනුවත් කිරීමත් ගොඩක් වෙලාවට වැදගත් වෙනවා මේක සංවාද ලබා ගැනීමට වඩා. උදාහරණයක් විදිහට ඔබ පුළුවන් තාක්කල් රැකියාවේ නිරත වෙලා ඉන්න එක හරි වැදගත් වෙනවා. රෝගය වර්ධන වේදී යම් අවස්ථාවකදී ඔබට රැකියාවෙන් ඉවත් වෙන්න සිදු වේවි. නමුත් ඔබගේ රැකියා ස්ථානය දැනුවත් කරලා තියලා ඒකේ සිදු කරන්නා වූ පොඩි වෙනස්කමක් මගින් ඔබ සමාජයට අවුරුදු කීපයක් වැඩිපුර කාලයක් රැකියා ස්ථානයේ රැකියාවේ නිරත වෙලා ඉන්න ඉඩකඩ හදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමාජයට ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ආයතනයක එහෙම නැත්නම් අපි කියනවා ලිපිකරුවෙක් ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම ඉඳගෙන වැඩ කරන කෙනෙක් නම් එයාට ඒ ආයතනය තුළට ඇතුල් වෙන්න පහසුකමක් ලේසියෙන් අත්තටක් අත්වැලක් වගේ දෙයක් හදලා දෙනවනම් එයා අවුරුදු කීපයක් වැඩිපුර එයාව රාජකාරියේ නිරත කරන්න පුළුවන් කමක් තියෙනවා. අන්න ඒ වගේ ඔහුට අවශ්‍ය දේවල් ආයතනයත් එක්ක එහෙම නැත්නම් ඔයාගේ ඔබගේ රැකියා ස්ථානයත් එක්ක කතා කරලා වෙනස් කරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඊට අමතරව රියපැදවීම සහ රියදුළු බලපත්‍රය කියන එකත් මේ පාකින්සන්ස් රෝගයේදී ගොඩක් වැදගත් වෙන කාරණයක්. උදාහරණයක් විදිහට එක අවස්ථාවකදී ඔබට ඔබගේ රියදුළු බලපත්‍රය තබා ගැනීම තව දුරටත් නොහැකි වෙන්න පුළුවන් මේ ඩිසීස් එක ඉස්සරහට යනකොට. එතකොට ඒක ගොඩක් වෙලාවට ඔබගේ වෛද්‍යවරයා තීරණය කරાવી කොයි මොහොතේදීද මොන අවස්ථාවකදීද ඔබට මේ තවදුරටත් රියපැදවීම කර නොහැකි වෙන්නේ, ඒක ඔබට සහ අනිකුත් අයට අනතුරුදායක වෙන්නේ කියලා. එතෙන්දී ඔබට අන්කන්ඩිෂනල් ඩ්‍රයිවිං ලයිසන්ස් කියන එක නැති වෙන්න පුළුවන් තවදුරටත්. ඒ වගේම මේ පාකින්සන්ස් රෝගයට ගොඩාක් උදව් ගන්න පුළුවන් ස්ථාන තියෙනවා මේ ඕස්ට්‍රේලියාව තුළ. මේක නැෂනල් ඒ කියන්නේ ජාතික වශයෙන් වගේම ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් ගොඩක් ස්ථාන තියෙනවා. මේ ගැන ඔබගේ වෛද්‍යවරයා හැම වෙලාවෙම කතා කරන එක වැදගත්. ඔබට හෝ ඔබගේ හිතවත ඔබගේ පවුලේ කෙනෙකුට මේ පාකින්සන්ස් රෝගය තියෙනවා කියලා හඳුනාගන්නුමෙන් පසුව.
කසුනි හිමිනෝ අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට පාකින්සන්ස් රෝගය පිළිබඳව කතා බහ කරන්න.
බොහොම ස්තුතියි ජර්තා.